ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
මෙතැන් සිට එහෙමනම් වෙලාව වෙන්වන්නේ ශ්‍රී ලංකාවේ තත්ත්වෙත්ති පිළිබඳව කතා බහ කරන සඳුදා දවසේ අපේ සුපුරුදු විශේෂාංගයේ සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුම සඳහායි. තොරතුරු වාර්තා කරන්නේට ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල අදත් සූදානම් වෙන්නේ. සුබෝදෑසන කයිබෝන් මනෝජ්.
සුබෝදෑසන කයිබෝන් දිලෘක්ෂි.
ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය තාමත් යහපත් තත්ත්වයක පවතින්නේ නැහැ. ටිකක් කනගාටුදායක ප්‍රවෘත්ති තමයි අපිට වාර්තා වෙමින් තිබුණේ පසුගිය සතිය පුරා. මනෝජ්, අපි දැක්ක මේ දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සහ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව තාමත් ඉහළ සංඛ්‍යාවකට පැමිණලා තිබුණා. ඇතැම් දිනවල සංඛ්‍යාත්මකව ගත්තහම 200 පවා ඉක්මවා ගිහිල්ලා තිබුණා මරණ සංඛ්‍යාව පිළිබඳව ගත්තහම. කොවිඩ් දෛනික තත්ත්වය, එතකොට එන්නත් කරණය, කොවිඩ් පාලනය සඳහා මේ වෙනකොට රජය යම් යම් අලුතින් තීන්දුව තීරණ අරගෙන ඇති, ඒ හා සම්බන්ධව වෙන සවිස්තරාත්මක තොරතුරු විග්‍රහයක් අපි ඔබෙන් මුලින්ම බලාපොරොත්තු වෙනවා.
ඔව්, අද උදේ 4ට නිරෝධායන ඉදිරි නීතිය ඉවර වෙන්න තිබුණා. නමුත් ආයෙමත් නිරෝධායන ඉදිරි නීති දීර්ඝ කරා ලබන සඳුදා උදේ 4 වෙනකම්. ඒක තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න තියෙන්නේ. අවුරුදු 30ට වැඩි කෙනෙක් ඉන්නවා නම් ඒ අයට අවශ්‍ය එන්නත් ඉල්ලුම් කරන්න ඉඩ දීලා තියෙනවා මේ වෙනකොට. ඒත් එක්කම මොනවා හරි හේතුවක් හින්දා පළවෙනි එන්නත් මාත්‍රාව ලබා ගන්න බැරි අයට දෙවන මාත්‍රාව ලබා දෙන තැනකදී පළවෙනි මාත්‍රාව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එන්නත ලබා ගන්න ජනතාව උනන්දු කරවන්න ප්‍රාදේශීය දේශපාලන අංශයෙන් යොදා ගන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම වෛරසය පාලනය කරන්න ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන නිර්දේශ ඉදිරිපත් කරන්න වෛද්‍යවරු සෞඛ්‍ය ප්‍රධානීන් නිරන්තර අවධානයෙන් කටයුතු කරන්න ඕන කියලා තීරණය වෙලා තියෙනවා. වයස අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝගවලින් පෙළ පුද්ගලයන්ට වෛරසය ආසාදිනොත් හැකි ඉක්මනින් රෝහල්ගත වෙන්න නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම කොවිඩ් ආසාදිතයෙක් නෙවෙයි නම් නිවසේ කවුරුහරි නිරෝධායනයට ලක් නොවන කෙනෙක් පුද්ගලයෙක් මිය ගියොතින් පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන්න තීරණය කරලා තියෙනවා. අවසාන වශයෙන් පෞගිය සතියේ තීරණ ජනාධිපතිතුමා ප්‍රමුඛව ගත්තු කොවිඩ් විශේෂ රැස්වීමේදී තීරණ විදිහට ලැබිලා තියෙනවා. සයිනෝෆාම් මාත්‍රා තවත් 123ක් මුදල් ගෙවලා ආරම්භ කරනවා. ඒත් එක්කම චීන හමුදාව තවත් 103ක් ශ්‍රී ලංකාවේ හමුදාවට ලබා දීලා තියෙනවා. එතකොට එන්නත් මාත්‍රා මිලියන 18ක් සයිනෝෆාම් වෙන්න තෙන් ලංකාවට ලැබිලා තියෙනවා. ඒ වගේම ඇමරිකාව ෆයිසර් එන්නත් මාත්‍රා 100,000ක් තව ලංකාවට පරිත්‍යාග කරා. කොවැක්ස් පහසුකම යටතේ මීට කලින් මොඩර්නා එන්නත් මිලියන 1,000කට කොවැක්ස් පහසුකම යටතේ අපිට ඇමරිකාව ලබා දීලා තියෙනවා. ඒත් එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානය එක්තරා වාර්තාවකින් සඳහන් කරලා තියෙනවා ලංකාවේ සමාජ ඒකරාශී වීම වළක්වන්න ලංකාව සාධනීය පියවර අරගෙන තිබුණත් gedara කරෙහි සිටීමේ ප්‍රතිශතය සාපේක්ෂව ලංකාවේ අඩුයි කියලා. පෞගිය 9 වෙනිදාත් 15 වෙනිදාත් අතර කාලයේ තමයි මේ වාර්තාව සඳහා පාදක කරගෙන තිබුණේ. අනුවන් තියෙනවා විශාල වශයෙන් ලංකාවේ gedara ඉන්න ප්‍රමාණය අඩු වෙලා තියෙනවා ලොක්ඩවුන් ආදී ක්‍රියාමාර්ග අරගත්තත් කියලා. ඒත් එක්කම කොවිඩ් මරණ පිළිබඳව ඔබ කතා කරා මුලදී, ඊයේ දිනේ 192ක් මරණ තහවුරු කරා. 98,775 9,000කට ආසන්න මරණ සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. ඒක විශේෂත්වය දහස් ගණනින් මරණ වාර්තා කරද්දී පළවෙනි කොවිඩ් මරණ 18 දවස් 417ක් ගත වෙලා තියෙනවා. දෙවෙනි 18ට දවස් 23යි, තුන්වෙනි 18ට 19යි, හතරවෙනි 18ට 23යි, පස්වෙනි 18ට 14යි, හයවෙනි 18ට 8යි, හත්වෙනි 18ට 6යි. ඒත් එක්කම 8වෙනි 10ස සම්පූර්ණ කරන්න දවස් 5ක විතර කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ. අනෝ සීග්‍රෙන් ශ්‍රී ලංකාවේ මරණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ල අතර තමයි ශ්‍රී ලංකාව විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන්ම කොවිඩ් වල ඩෙල්ටා ප්‍රභේදයේ පමණක් 100%ක් ව්‍යාප්ත වෙන තත්ත්වයක් හඳුනගෙන තියෙන එක සුපිරි ඩෙල්ටා ප්‍රභේදයක්ද කියන එක තව සතියකින් පරීක්ෂණ කරලා වාර්තා කරන්න නියමිත වෙලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා කැපිපෙනෙන පුද්ගලයන් කිහිප දෙනෙක් කොවිඩ් ආසාදිත වෙනවා. විශේෂ වෙළඳැමති බන්දුල ගුණවර්ධන කොවිඩ් ආසාදිතෙක් බවට තහවුරු කරගෙන තිබුණා. ඒත් එක්කම ජානක වක්කුඹුර රාජ්‍යමතිවරයා කොවිඩ් ආසාදිතෙක් විදිහට තහවුරු කරගෙන තිබුණා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොවිඩ් ආසාදිනේ වෙලා හොඳ වෙලා තියෙනවා. ඒත් එක්කම ගුවන් හමුදාපතිතුමාත් කොවිඩ් ආසාදිත වෙලා තියෙනවා. ඒ අනුව මේ අයත් සමග සමීපව ඇසුරු කරපු කිහිප දෙනෙක් කැබිනට් අමාත්‍යවරු ඇතුළුව දැන් ස්වයං නිරෝධායනයකට යොමු වෙන්න කටයුතු කරලා තියෙනවා.
සුවිශේෂ සිදුවීමක් පසුගිය සතියේදී අපිට වාර්තා වුණා. අපි දැන් දන්නවා ත්‍රස්තවාදී වැළක්වීමේ පනත යටතේ විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදු කරනවා. මේ පුද්ගලයන්ට මීළඟට මොකද වෙන්නේ? කොයිතරම් කාලයක් අත්අඩංගුවේ පසු වෙනවද? ප්‍රශ්න කිරීම කොහොමද සිදුවන්නේ? මේ වගේ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යම් තීරණයකට එළඹෙන්නට සූදානම් වගට තමයි මේ තොරතුරු වාර්තා වෙන්නේ. කැමැති වැඩිදුර තොරතුරු ඒ සම්බන්ධයෙන් ඔබෙන් දැනගන්න මනෝජ්.
ඔදිලොක්ෂිනේ ත්‍රස්තවාදී ක්‍රියා ගැන සිරදඬුවම් විඳින රැඳවුම් නියෝග මත අත්අඩංගු වෙන පුද්ගලයන් ගැන හොයලා බලන්න, ඔවුන් නිදහස් කරන්න අප ලබා දෙන්න, මේ ආදී තීරණ ගන්න ජනාධිපතිවරයාට නිර්දේශ ලබා දෙන්න, උපදෙස් දෙන්න උපදේශක මණ්ඩලයක් පත් කරලා තියෙනවා. ජනාධිපති නීතිඥ හරිගුප්ත රෝහණ දීර මේ පිළිබඳව විශේෂයෙන් සඳහන් කළා. 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ 13 වගන්තිය අනුව තමයි මේ පත්කිරීම සිද්ධ කරලා තින්නේ. හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා, ඔහු තමයි මේ කණ්ඩායමේ සභාපතිවරයා. ඒත් එක්කම මහාධිකරණ විනිසුරු AAR හේයන්තුඩුව, විශ්‍රාමලත් සොලිසිටර් ජෙනරල් සුහද ගම්ලත් මේ පත්වීම ලබලා තිනවා. දීර්ඝ කාලයක ඉඳලා මේ උපදේශක මණ්ඩලයේ පත් කරලා නැති වුණු හින්දා මෙච්චර කල් ඉරගත වෙලා ඉන්න පිරිසට තමයි ආයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාවක් තිබුණේ. මේ උපදේශක මණ්ඩලයේ පත්කිරීමත් එක්ක සිර කරුවන්ට ඔවුන්ට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඔබ දන්නවා LTT ත්‍රස්තවාදයේ පැවතුණු කාලේ ඊට පස්සේ සැකකරුවන් විදියට අත්අඩංගුවට ගත්තු පිරිස විවිධ අවස්ථාවල උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල යෙදුණා. විශේෂයෙන්ම ලෝකයේ අවධානය යොමු වෙලා තිබුණා. මෑත කාලේ අවසාන වශයෙන් රිචඩ් බදිවුදින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට අරගෙන ඔව්ව ප්‍රශ්න කරමින් ඉන්නවා මිසක් ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා ඔහුම පාර්ලිමේන්තුවේ සඳහන් කළා. ජනාධිපතිතුමා සාගමතුමා ඉන්න වෙලාවේ ඉතින් මේ සෑහෙන කාලයක් තිස්සේ දිග්ගැස්සුණු ප්‍රශ්නයක් එකට විසඳුමක් විදිහට ජනාධිපතිතුමා උපදේශක මණ්ඩලයක් පත් කරලා තියෙනවා. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන ඉන්න අය සම්බන්ධයෙන් ඉදිරියට මොකක්ද කරන්න කියන උපදේශ ජනාධිපතිතුමාට මේ හරහා ඉක්මනට ලබා ගන්න පුළුවන්. ඒ අනුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ අවස්ථාව දැන් පහසු වෙලා තියෙනවා මේ උපදේශක මණ්ඩලයේ පත් කිරීමත් එක්ක.
ඊළඟ කාරණේ පිළිබඳව ටිකක් ආందోళනාත්මක කතන්තර ශ්‍රී ලංකාවෙන් එනවා. ඒ තමයි අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරයේ චූදිතයන් සම්බන්ධව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ කියලා පසුගිය කාලවක වනේ තිබුණු දෝෂාරෝපණය. ඒ වගේම අපිට මතකයි අගෝස්තු මාසයේ 21 වෙනිදා කලුකොඩිය සෝමින් ඊට විරෝධතාවක් දක්වන්න කියලා කාදිනල් තුමන් පවා යම් ඉල්ලීමක් සිදු කළා තිබුණා. විටින් විට මේ වගේ විරෝධතා දැක්වීම් තිබුණා. නමුත් හදිසියෙම පොලිස්පති CD වික්‍රමරත්න මහතා මාධ්‍ය හමුවට ඇවිල්ලා එක්තරා ප්‍රකාශයක් කරනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව යම් යම් තොරතුරු ඇතුළත්ව. ඇයි මෙහෙම දෙයක් සිද්ධ වුණේ හදිසියෙම? මේක පසුපස තියෙන කතාන්තරේ මොකක්ද? එතකොට මේ පොලිස්පතිගේ ප්‍රකාශය සමගින් තියෙන ප්‍රතිචාර මොනවාද? අපි කැමතියි ඔබෙන් දැනගන්න ඊළඟට ඒ සම්බන්ධව තොරතුරු මනෝජ්.
සාමාන්‍යයෙන් පොලිස්පතිතුමා පෞද්ගලික කාලෙම මාධ්‍ය හමුවට ආවේ නැහැ. ඇතැම් මොහුට ආරාධනා කරන වැඩසටහන් වලට පවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෝ වෙන කවුරු හරි පොලිස් නිලධාරියෙක් දහරියෙක් යමු වුණේ. නමුත් පළවෙනි වතාවට ඔහු ප්‍රකාශයක් කරන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේක හදිසියේම සිද්ධ කරපු ප්‍රකාශයක්. ඔබත් කිව්වා වගේ 21 වෙනිදා කලුකොඩිය ඔසවල කතෝලික ජනතාව විරෝධතාවක් ප්‍රදර්ශනය කළා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා යොමු කරලා තියෙන ලිපිය ගැන කාදිනල්තුමා ඇතුළු කණ්ඩායම තමන්ගේ නොසතුට පළ කරලා තිබුණා. ඒ වගේම මෙතනින් එහාට යුක්තිය ඉටුවීමේ ක්‍රියාවලිය සාපේක්ෂව සාධාරණත්වයක් පේන්නේ නැත්තම් ලංකාවෙන් එහාට යන්න ජාත්‍යන්තරයට යන්න කතෝලික ප්‍රජාව කටයුතු කරයි කියලා යම් සඳහනක් තිබුණා. මේ අතරේ තමයි මේ ප්‍රකාශය සිද්ධ වෙන්නේ. මේ 2019 අවුරුද්ද එල්ල වුණු පාස්කු ප්‍රහාරමාලාව සහරාන් ඒ වගේම ඔහුගේ කණ්ඩායම කෙටි කාලයක් ඇතුළේ සැලසුම් කරලා හුදෙක් තනි අපරාධයක් විදිහට කරපු එකක් නෙමෙයි කියලා පොලිස්පතිවරයා කිව්වා. මීට කලින් සිද්ධ වෙච්ච සිද්ධීන් කීපයක් සැලකිල්ලට ගන්න සිද්ධ වෙලා තියෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරද්දී දීර්ඝ කාලයක් සැලසුම් කරලා ත්‍රස්තවාදී කණ්ඩායමක් විදිහට කරපු ත්‍රස්තවාදී ක්‍රියාවක් බව මේ ක්‍රියාව පෙනී යනවා. නමුත් පොලිස්පතිවරයා කියන විදිහට මේ අපරාධ විමර්ශන ඉතා රහසිගතව සිද්ධ වෙන්නේ. ඒ නිසා තොරතුරු මා ජනතාවට හෙළි කිරීම අධිකරණ කටයුතු වලට බාධාවක් වෙන්න පුළුවන්. ඒ හින්දා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය කරන විමර්ශන ගැන හරි අවබෝධයක් නැතිකම හින්දා ඒ විමර්ශන ගැන සමාජයේ විවිධ මතවාද ගොඩ නැගිලා තියෙනවා. මේ චෝදනා සම්බන්ධයෙන් මේ වෙනකොට චූදිතෝ 46 දෙනෙක් පෙරහිව නඩු පවරලා තියෙනවා. ඒ හින්දා මේ ගැන ඒ වගේම මේ සිද්ධියට සම්බන්ධ සිද්ධි මාලාවට ඇතුළත්ව යම් අදහසක් ප්‍රකාශ කරන කෙනෙක් ඒක තහවුරු කරන්න පුළුවන් කරුණු තියෙනවා නම් මේ ගැන නඩු පවරන්න කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්න කියලා විවෘත ආරාධනාවක් පොලිස්පතිවරයා සඳහන් කළා. ඉතින් මේ අනුව මේ සංක්ෂිප්තයක් විදිහට අරගත්තොත් ඔහු කියන්නේ මේ පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා, තොරතුරු හෙළි කිරීම ඉදිරි පරීක්ෂණ වලට බාධාවක් වෙන්න පුළුවන්. මේ හින්දා මේ පිළිබඳ හරි අවබෝධයක් නැති හින්දා තමයි සමාජයේ යම් ආකාරයේ අදහස් මේ පිළිබඳව නොසතුටින් ඉදිරිපත් වෙන්නේ. ඉන්ද යම් කෙනෙක් යම් තොරතුරක් දන්නවා නම් නඩු කියන්න කලින් ඒක ඇරිලා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්න කියලා පොදු පොලිස්පතිවරයා ඉල්ලීමක් කරමින් තමයි මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ.
ඔබට මතකයි පසුගිය කාලවකවානුවේදී හිටපු අමාත්‍යවරයෙක්, ඒ වගේම දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් එක්තරාන්දමකට මේ තමන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට යම් තර්ජනයක් කිරීමේ සිදුවීම හා සම්බන්ධව. ඒ සිදුවීම මොකක්ද කියලා අපි පසුගිය සතියේදී සාකච්ඡා කළා. මේ සිදුවීමේ මීළඟ පියවර විදිහට යම් යම් තොරතුරු වාර්තා වෙනවා ඔහුට එරෙහිව යම් ක්‍රියාමාර්ග ගැනීම උදෙසා. ඒ සම්බන්ධව වන තොරතුරු වැඩිදුර දැනගැනීමට කැමති මීළඟට මනෝජ්.
ඔව්, දැන් අපි පසුගිය සතියේ වාර්තා කරා වගේ ඔහු බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙක්ට අපහාස කරලා මරණ තර්ජන කළා, රාජකාරියට බාධා කරා කියලා ප්‍රවෘත්තියක් වාර්තා වුණා. අපි ඒක ගිය සතියේම වාර්තා කළා. දැන් මේ සම්බන්ධයෙන් කරපු මූලික පරීක්ෂණයක් සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙක් යටතේ සිද්ධ කරලා තියෙනවා. ඒ අනුව එතනින් එහාට මේ සම්බන්ධයෙන් තීරණ ගන්න බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තියෙනවා. මහේස්ත්‍රාත්වරයේ මූලිකත්වයෙන් නඩු කටයුතු ඉස්සරහදී මෙහෙවන්න බලාපොරොත්තු වෙන වගේම මේ සිද්ධියට අදාළව ස්වාධීන තීරණයක් ගැනීම සඳහා මේ වෙනුවට කටයුතු සූදානම් වෙමින් පවතිනවා කියලා සඳහන් කරා. මොකද මේක ටිකක් ආందోళනාත්මක ප්‍රකාශයක් වුණා. ඔහු තර්ජනාත්මක ප්‍රකාශ තමයි බන්ධනාගාරය ඇතුළේ ඉන්න කොටත් සිද්ධ කරලා තිබුණේ. මේක අමං ආණ්ඩුවේ වුණත් විපක්ෂයේ වුණත් මට ඒ සම්බන්ධයෙන් උදව් කරන අය ඉන්නවා. මම මෙතනට ආවේ මොනවා කරලාද වගේ නිකන් ඒ පිළිබඳව බිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ තමයි වෛද්‍යවරයාට සිද්ධ කරලා තිබුණේ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අර ඔහුගේ ගෙදර සේවය කරපු අවුරුදු 16 දැරිය මියාමත් එක්ක ඔහුගේ මාමණ්ඩියත් පහුගිය සතියේ අප ඉල්ලලේ අප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරලා තිබුණා. යම් ආකාරයකින් මේ කොවිඩ් වෛරසය ආසාදනය වුණොතින් මා මණ්ඩිය පළවෙනි කොවිඩ් මාත්‍රාව විතරයි අරගෙන තියෙන්නේ. ඒ දෝකී ජීවිතයට තර්ජනයක් කියලා අධිකරණයට සඳහන් කරත් ඔහු කිව්වේ යම් ලෙඩ රෝග තියෙනවා නම්, විශේෂ සෞඛ්‍ය තර්ජනයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරා. මිසක් ඔහුට අප ලබා දුන්නේ නැහැ. ඔහුගේ බිරිඳ ඇතුළු කණ්ඩායමත් ලබන 6 වෙනිද වෙනකන් තවදුරටත් ආරක්ෂිත බන්ධනාගාරයක තික්ගත කරන්න තීරණය කරා. ඔවුන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙනුත් අප හම්බුන්නේ නැහැ. ඒ විතරක් නෙමේ, මේ දැරිය මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වෙන නඩුවේ 5 වෙනි සැකකරු විදිහටත් රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා නම් කරලා තියෙනවා. යනු ඔහුට තියෙන නඩු ගොන්නට තවත් නඩුවක් එකතු වුණා මේ දැරිය පිළිස්සීමේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුවේ 5 වෙනි සැකකරු විදිහට ඔහුව පසුගිය සතිය නම් කරලා තිබුණා.
කනුගාටුදායක ප්‍රවෘතියක් මේ ගෙවිලගේ සතියේ අඟහරුවාදා, පසුගිය අඟහරුවාදා වාර්තා වුණා. හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වුණු මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදනය වීමෙන් මරණමුවට පත්වුවා. ඉතින් ඔහුගේ අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව අපි දකිනවා බොහෝ ඔහුගේ ගුණකතන වැයෙනවා ශ්‍රී ලංකාවේ. නමුත් ඔහු ඉන්න කාලේ නම් ඒ සම්බන්ධව කිසිම තොරතුරක් කවුරුත් කතා කරේ නැති වගටත් යම් චෝදනාත්මක මුඛයෙන් ඇතැම් පිරිස් කතා කරනවත් අපි දකිනවා. මා කැමති මනෝජ් මේ ඔහුගේ හදිසි අභාවයේ සහය අවමංගල කටයුතු සිදුවුණු ආකාරයේ සහයට අපි දැක්කා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව හිටපු ජනාධිපතිවරුන්, ඒ වගේ මැති අමතිවරුන් සම්බන්ධ වෙලා සිටියා. ඔවුන්ගේ අදහස් කීපයකුත් එකතු කරගන්න අද මේ කතාබහේ අවසාන විශේෂාංග විදිහට.
ඔව් දිලක්ෂය, විශේෂයෙන්ම මේ ඉන්න මොන මංගල යන්නම ගිහින් කියලා බොහෝ දිනේ තමන්ගේ දුක කනගාටුව හොබාරු කරගන්න සමාජ මාධ්‍ය ඔස්සේත් අපි දැක්කා. ඉන්නකොට මාතර ජනතාවට නම් ඔහු අතිශය සේවය කරපු ජනතා නියෝජිතයෙක් කියලා නිරන්තරයෙන් ජනතාව සාකච්ඡා කරා. නමුත් ඔහු ගත්තු තීන්දුව తీරන සමාජයේ බොහෝ වෙලාවට විවේචනයට පාත්‍ර වුණු තීන්දුව తీරන ඔහු අරගත්තා. නමුත් ඔහුගේ සියලු తీරන කෙරෙහි ඍජුව තනියෙන් පෙනී සිටිය ස්වාධීනව තමන්ගේ తీරණය මේක කියලා ඒ වෙනුවෙන් පෙනී ඉන්න තරම් ඔහුට පිටකොන්දක් තිබුණා. මේ කාරණා සමාජයේ විවේචනයට ලක් වුණත් ඔහු නැති වුණාට පස්සේ ඒවම ඔහු පිළිබඳව ප්‍රසාදයෙන් කතා කරන කරුණු බවට පත් වෙලා තිබුණා. කොමුණත් පහුගිය අඟහරුවාදා ඔහු ජීවිතයෙන් සමෝරන් යන්නම ගියා. කොවිඩ් රෝගිය වැළඳිලා රෝහල්ගතව ප්‍රතිකාර කරමින් සිටි අපි දැක්කා. මේ සඳහා යම් යම් මැදිහත් වීම සිද්ධ වෙනවා. මංගල සමරවීර ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ධනසිරි අමරතුංග දෙහිවලගල්ක සිටපු නගරාධිපතිවරයාට කතා කරලා, ඔහු මහින්දරාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාටත් කතා කරලා අන්තිම මොහොතේ අග්‍රාමාත්‍යවරයාට ඒ සඳහා මැදිහත් වුණා. එකපාරම මේ ප්‍රවෘත්තිය දැනගත්තට පස්සේ අගමැතිතුමාට කඳුළුත් ආවා කියලා ධනසිරි අමරතුංග දෙහිවලගල්ක සිටපු නගරාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. ඔහු අන්තිමට රෝහලට යන්නත්, ඒ කියන්නේ අවසාන වශයෙන් ඔහු හිටපු රෝහලට අරගෙන යන්නත් මැදිහත් වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා තිබුණා. ඒත් එක්කම ඔහුට අවසාන මොහොතේ ටොසිලිසුමාබ් කියන ඖෂධය ලබා ගන්න අවශ්‍ය වෙලා, ඒ සම්බන්ධෙනුත් මේ සම්බන්ධීකරණයට තම කටයුතු කරලා කියලා වාර්තා වුණා. ඒ වගේම මලික් සමරවික්‍රම සහ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාත් මේ සිද්ධියට මැදිහත් වෙලා අවශ්‍ය ඖෂධ හොයලා දුන්නා කියලා වාර්තා වුණා. කොහොම වුණත් මේ සියල්ල අතරින් ඔහු පහුගිය අනුරාධපුරදා අපෙන් සමු අරගෙන යන්න ගියා. ඊට පස්සේ තව වාර්තා වුණු කාරණයක් තමයි ලංකාවට ඇමරිකාවෙන් ෆයිසර්ස් ලබා ගැනීමේදී ඔහු ඉතාමත් මැදිහත් කටයුත්තක් සිද්ධ කරලා තිබුණා. සමන්තා පව තමයි දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ආධාර ඒජන්සියේ ප්‍රධානී විදිහට කටයුතු කරන්නේ. ඇයට කතා කරලා මේ ඉන්නත් ලබා දෙන ක්‍රියාවලිය වේගවත් කරන්න ඔහු කටයුතු කරා කියලා ඔහු මියගියයින් පස්සේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකවරයාම ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරලා තිබුණා. කොමනත් ඒකෙන් ඔහු ලකුණු දාගන්න උත්සාහ කරපු නැති බවක් අපිට දකින්න තිබුණා. ඔහුත් අවසානයේ මියගිය හෘදයාබාධයක් හේතුවෙන් කොවිඩ් සඳහා ප්‍රතිකාර ලැබෙමින් හිටියා වගේම ඔහු ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබුණා කියලා වාර්තා වුණා. කොහොම වුණත් අවසානයේ හෘදයාබාධයක් හැදිලා ඔහු ජීවිතයෙන් සමු අරගත්තා. නිරෝධායන නීති රෙගුලාසි වලට අනුකූලව තමයි අවසන් කටයුතු සිද්ධ වුණේ. පවුලේ අයගේ පමණක් සහභාගීත්වයෙන් අපි දැක්ක මේ අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් සහභාගී වෙලා ඉන්නවා. මේ සිද්ධිය දැනගත්තට පස්සේ ධනසිරි අමරතුංග හිටපු නගරාධිපතිවරයාට කියලා දුනා මහින්ද රාජපක්ෂ මහත්මයා ආයි මතක් කරා කියලා 2005 දී චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියට අවශ්‍ය වෙලා තිබුණේ තමන්ව පරාජය කරන්න. නමුත් එතනදී මංගල මහන්ති වෙලා මැදිහත් වෙලා වැඩ කරලා තමන්ව ජනාධිපති කරන්න කටයුතු කරා කියලා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කිව්වා කියලා වාර්තා වෙන අතරේ අවසාන මොහොතේ ඔහුගේ චිතකය ගිනි දැල්වෙන වෙලාවේ ඔහුගේ සිරුර ගිනි අරගෙන අහසට දුම් නිකුත් වෙන වෙලාවේ ඒ දෙස බොරැල්ල කනත් ළඟ පාරකට ඇවිල්ලා චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය බලාගෙන ඉන්න ඡායාරූප සමාජ මාධ්‍ය උමාරු වුණා. අවසාන වශයෙන් විමුක්ති කුමාරතුංග දේශපාලනට අරගෙන ඉන්න අවශ්‍ය පදනම සකස් කරන්න විශේෂ දේශපාලන ගමනක් මංගල සමරවීර හිටපු ඇමතිවරයා ආරම්භ කරා කියලත් අපි මේ වැඩසටහනින්ම සාකච්ඡා කරලා තිබුණා. ඒකයි වර්තමාන සත්‍යය. අතීත මතක් කිරීමවර කලින් කරේ කොමනත් ඔහු ජීවිතයෙන් සමු අරගත්ත ලංකාවේ දේශපාලනේ ලෝකයේත් එකම දෙයක් වෙලා කටයුතු කරන්න පුළුවන් ටිකක් වෙනස් ආකාරයේ දේශපාලන චරිතයක් විදිහට මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාව මුළු සමාජයෙන්ම හඳුන්වන්න පටන් ගත්තා.
සූතිය පල කරනවා මනෝජ්. මෙවරත් මේ කෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් තත්විති සමීප කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. සූති, අපි ලබන සතිය සඳුදා නැවතත් මේ විශේෂාංගයෙන් හමුවෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිලෘක්ෂි බොහොම සූති.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.